අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සූදානම ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසෙත් පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ හේලුවේ ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, තවත් පාඩමකින් අපි හමු වෙනවා. වෙනද වගේම ඔබට මා මතක් කරනවා අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමට පොතක් පෑනක් සූදානම් කරගන්න. 11 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව පෙළ පොත ඔබ සමීපයට ගන්න. අද අපගේ නිපුණතා මට්ටම 8.2. සරල පරිරක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් ආහාර පරිරක්ෂණය කරයි කියන නිපුණතා මට්ටම. පෙළ පොතෙහි 66 පිටුවට යොමු වෙන්න. මොකද්ද දුවේ පුතේ ආහාර පරිරක්ෂණය කියන්නේ? ආහාර පරිරක්ෂණය කියලා අපි හඳුන්වන්නේ ආහාර වැඩිපුර තියෙන කාලයේදී අවාරයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නරක් නොවි කල් තබා ගැනීමයි. ආහාර වාරය කියනවා විවිධ වූ ආහාර වැඩිපුර තියෙන කාලවලට. ඔබ දන්නවා දුවේ පුතේ, එක එක ආහාර තියෙන්නේ එක කාලයකට. වැඩිපුර තියෙන කාලවලට ඒ ආහාරයේ මිල අඩුයි. හැමතැනම තියෙනවා. හැම වෙළඳ පහලකම තියෙනවා. උදාහරණ විදියට දෙහි, අඹ, අලිගැට පේර, දෙල්, මුරුංගා මේ කියන එළවලු පළතුරු, මේ වගේ ආහාර හැදෙන්නේ එක කාලයකට. මේ කාලය අපි කියනවා ඒ ආහාරයේ වාරය කියලා. නමුත් මේ ආහාර අස්වැන්න අඩු කාලයටත් අපට මේ ආහාර අවශ්‍ය වෙනවා. මේ ආහාර අස්වැන්න අඩු කාලයට මිල වැඩි. අන්න ඒ කාලයට අපි කියනවා අවාරය කියලා. එතකොට ආහාර වැඩිපුර තියෙන කාලවලදී අවාරයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නරක් නොවි කල් තබා ගැනීමට අපි කියනවා ආහාර පරිරක්ෂණය කියලා. ඔබ 10 ශ්‍රේණියේදී මේ පාඩම ඉගෙනගෙන තියෙනවා. කෙටියෙන් මතක් කරන්නම්, 8.1 නිපුණතාවය යටතේ ආහාර නරක් වීමට බලපාන හේතු මොනවද කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. ජීව විද්‍යාත්මක හේතු, භෞතික හේතු, රසායනික හේතු. ආහාර නරක් වීම කියන්නේ ආහාරවලට ආවේනික වූ ලක්ෂණ. ඒ කියන්නේ දුවේ පුතේ, එක් එක් ආහාරයට වෙන්වුණු වර්ණය, සුවඳ, මතුපිට ස්වභාවය, හැඩය ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමට ලක් වෙනවා. මේ තත්වය එක් එක් ආහාරය අනුව වෙනස් වීමේ ස්වභාවය, වෙනස් වීමට ගතවන කාලය විවිධයි. උදාහරණයක් විදියට උදේ කාලයේ දොවාගත් කිරි එලෙසම සවස් වනතුරු තැබුවොත් සවස් වන විට කිරි නරක් වෙනවා. පැහැය වෙනස් වෙනවා. දුගඳ හමනවා. පරිසරයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් කිරිවලට එකතු වෙලා ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙලා කිරි නරක් වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් කිරි මත වර්ධනය වුණාට පස්සේ කිරි නරක් වීම සිදු වෙනවා. නමුත් කිරි දොවාගත් පසුව කිරි උණු කිරීම සිදු කළා නම් කිරිවල ක්ෂුද්‍ර ජීවීන්ට වැඩිවීමට බැරි වෙනවා. උණු කළ කිරි නරක් නොවේ, සවස් වනතුරු තියාගන්න පුළුවන්. මේ වගේම ආදි කාලයේ ජීවත් වූ මිනිසා ආහාර කල් තබාගෙන තියෙනවා. මේ පැණි උපයෝගී කරගෙන අපි නිවෙස්වල ආහාර පරිරක්ෂණය කර ගැනීමට නිවැරදි උපක්‍රම භාවිතයත් ඉතා වැදගත් වෙනවා. ආහාර පරිරක්ෂණයට භාවිතා කළ හැකි සරල ක්‍රම කීපයක් හඳුන්වන්න පුළුවන්. වියලීම, ලුණු දැමීම, ටොෆි දෝසි සෑදීම, චට්නි සෑදීම, මාළු ඇඹුල් තියයි සෑදීම. මේ ක්‍රම ටික මම නැවත හඳුන්වන්නම්. වියලීම, ලුණු දැමීම, ටොෆි එහෙම නැත්නම් දෝසි සෑදීම, චට්නි සෑදීම, මාළු ඇඹුල් තියල්. මේවා අපට නිවසේ කරන්න පුළුවන් පරිරක්ෂණ ක්‍රම කීපයක්. මේ සඳහා යොදා ගන්න උපක්‍රම නිවැරදිව භාවිතා කිරීම වැදගත් වෙනවා. මෙන්න මේ විදියට කල් තබා ගන්නා ආහාර විස්තර කරන්න පුළුවන්. වියලීම මගින් දෙල්, කරිවිල, කොස් කල් තියා ගන්න පුළුවන්. ලුණු දැමීමෙන් දෙහි, අඹ, ඒ කියන්නේ අමු අඹ, ලුණු භාවිතා කිරීමෙන් කල් තියා ගන්න පුළුවන්. ටොෆි වර්ග එහෙම නැත්නම් දෝසි සෑදීමෙන් කල් තියා ගන්න පුළුවන් අර්තාපල් අල. චට්නි සෑදීමෙන් කල් තියා ගන්න පුළුවන් අඹරැල්ල, අඹ, අන්නාසි. ඇඹුල් තියල් හදලා කල් තියා ගන්න පුළුවන් වෙන්නේ මාළු. මේ විදියට ආහාර කල් තබා ගැනීමේදී උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. උපක්‍රම කියන්නේ ආහාර නරක් වීමට බලපාන හේතු පාලනය කිරීම හෝ ඉවත් කිරීම. තවත් විදියකට ප්‍රකාශ කරනවා නම් ආහාර නරක් වීමට බලපාන හේතුවක් තමයි ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩිමිට රෝපණ මාධ්‍යයක් වෙනවා ජලය. ජලය ඉවත් කළාම ක්ෂුද්‍ර ජීවීන්ට වැඩෙන්න බැරි වෙනවා. එතකොට ඒ ආහාරය නරක් වෙන්නේ නැහැ. නමුත් අපි ආහාරයට වියලීමට පෙර තාපයට වාචනය කරන්න ඕන. බ්ලාන්ච් කිරීම කරනවා. බ්ලාන්ච් කිරීම කියන්නේ දුවේ පුතේ ආහාරය මතට නටන උණු වතුර එක්කර විනාඩි දෙක තුනක් වසා තැබීම. පසුව වතුර ඉවත් කරනවා. මේ බ්ලාන්ච් කිරීම නිසා ආහාරයේ එන්සයිම අක්‍රිය වෙනවා. ඒත් එක්කම ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. ඉන්පසු ආහාරය සිහින්ව කපා සූර්ය තාපය මගින් වියලීම ලක් කරනවා. මේ විදියට සිහින්ව කපන්නේ කොස්, දෙල් වගේ ආහාර. බ්ලාන්ච් කිරීමට ලක් කරනවා තවත් තක්කාලි, මාළු මිරිස්. තක්කාලි වලට නටන උණු වතුරවත් කරලා විනාඩි දෙක තුනක් වහලා තියලා ගත්තට පස්සේ තක්කාලි ගෙඩියේ පොත්ත ඉවත් කරන්න පුළුවන්. මාළු මිරිස් කරලත් එහෙමයි. බ්ලාන්ච් කිරීම සිදු කරනවා. ජලය ඉවත් වීම නිසා ආහාර වියලීම සිදු වී ක්ෂුද්‍ර ජීවීන්ගේ රෝපණ මාධ්‍ය ජලය, එසේ නැත්තම් තෙතමනය ඉවත් වෙනවා. එවිට ආහාරය නරක් වෙන්නේ නැහැ. වියලීම කියන කල් තබා ගැනීමේ ක්‍රමය මේ විදියට උදව් වෙනවා. ඊළඟට ආහාර පරිරක්ෂණය කිරීමේ සරල ක්‍රමයක් විදියට ලුණු දැමීම පිළිබඳ කතා කරමු. ඈත අතීතයේ සිටම මේ ක්‍රමය නිවසේදී ආහාර කල් තබා ගැනීමේ ක්‍රමයක් විදියට භාවිතා කරනවා. ලුණු දෙහි දැමීම. හොඳට පැසුණු අඹ ලුණු යොදා කල් තියා ගන්නවා. ඒ වගේම ජාඩි දැමීම, මාළු ඇඹුල් තියල් කිරීම වැනි පරිරක්ෂිත ආහාර සැකසීමේදී ලුණු භාවිතා කරනවා. මෙහිදී උපක්‍රමය වන්නේ ලුණු භාවිතා කිරීම. මූලධර්මය වන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩිමිට අවශ්‍ය ජලය ඉවත් කිරීම. ලුණු නිසා එන්සයිම වර්ධනය වන්නේ නැහැ. ජලය ඉවත් වීම නිසා ලුණු භාවිතා කිරීම නිසාත් මේ විදියට ආහාර කල් තියා ගන්න පුළුවන්. මේ අතර ආහාර කල් තබා ගැනීමේ සරල ක්‍රමයක් තමයි ටොෆි, එහෙම නැත්නම් දෝසි සෑදීම. මේ සඳහා අපි තෝරගන්නවා අමුද්‍රව්‍ය වශයෙන් අර්ථාපල් අල. උපක්‍රමය වන්නේ අල තැම්බීම. පරිරක්ෂිත ද්‍රව්‍ය වන්නේ සීනි. මෙහිදී ජල සාන්ද්‍රණය අඩුවී ශුද්‍ර ජීවීන්ගේ වැඩිම මර්ධනය වීම හා එන්සයිම ක්‍රියාකාරීත්වය නවතිනවා. මේ නිසා මේ මිශ්‍රණය අල දෝසි වශයෙන් කපාගත් පසු ජලය ඉවත් වී තිබෙනවා. ශුද්‍ර ජීවීන්ගේ වැඩිමේ මාධ්‍ය ඉවත් වෙලා. මෙන්න මේ නිසා එන්සයිම ක්‍රියාකාරීත්වය ඇනහිටීම සිදු වී තියෙනවා. ආහාර පරිරක්ෂණයට ගත හැකි තවත් සරල ක්‍රමයක් විදියට චට්නි සෑදීම නම් කරන්න පුළුවන්. චට්නි සාදන්න පුළුවන් අඹ, අඹ රැල්ල, අන්නාසි තෝරාගෙන. මේ සඳහා ලුණු, සීනි, විනාකිරි එකතු කරගන්නවා. මේ ද්‍රව්‍ය මගින් ශුද්‍ර ජීවීන්ගේ වැඩිම මර්ධනය වන අතර එන්සයිම අක්‍රීය වෙනවා. තාපය යෙදීම නිසා ශුද්‍ර ජීවීන් විනාශ වීම, එන්සයිම විනාශ වීම සිදු වෙනවා. සීනි යෙදීමෙන් ජල සක්‍රියතාව අඩු වෙනවා. ක්ෂුද්‍ර ජීවීන්ට වැඩිමිට නොහැකි වෙනවා. විනාකිරි එකතු කිරීම නිසා pH අගය අඩු වී උපස්තරය ආම්ලික මාධ්‍යයක් බවට පත් වෙනවා. මේ ක්‍රමයට අඹ, චට්නි, අඹ රැල්ල, අන්නාසි සකස් කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ නිවසේදී සකස් කළ හැකි කෙටි කාලීන පරිරක්ෂණ ක්‍රමයක් ලෙස මාළු ඇඹුල් තියල් සෑදීම පිළිබඳව තොරතුරු ටිකක් කතා කරමු. මේ සඳහා අලුත් මාළු අවශ්‍ය වෙන අතර පරිරක්ෂිත ද්‍රව්‍ය ලෙස ලුණු, ගොරකා අවශ්‍ය වෙනවා. උපක්‍රමය ලුණු හා ගොරකා යොදන අතර මූල ධර්මය වන්නේ ශුද්‍ර ජීවීන් ඉවත් කිරීම හා එන්සයිම අක්‍රිය වීමයි. එසේම ගොරකා මිශ්‍රණයෙන් ආම්ලික මාධ්‍යයක් ඇති කිරීමෙන් ශුද්‍ර ජීවී වර්ධනයට බාධා ඇති කිරීම සිදු වෙනවා. තාපය යෙදීම නිසා ශුද්‍ර ජීවීන් මර්ධනය වෙනවා, අඩපණ වෙනවා, එන්සයිම විනාශ වෙනවා. මෙන්න මේ ආකාරයට නිවසේදී පරිරක්ෂණය කළ හැකි ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ උපක්‍රම නිවැරදිව භාවිතා කිරීමේ වැදගත්කම කොහොමද අවධාරණය කරන්නේ කියලා බලමු. දුවේ පුතේ නිතරම කල්තබා ගන්නා ආහාර අලුත් විය යුතුයි. එක එක් ආහාරය අනුව තෝරගන්නා ක්‍රමය නිවැරදි වෙන්න ඕන. මේ සඳහා ඔබගේ පෙළ පොතේ 72, 73, 74 පිටුවල තිබෙන ගැලීම් සටහන් හොඳින් අධ්‍යයනය කරන්න. 72, 73, 74 පිටුවල තියෙන. ඔබගේ විභාගයේදී මේ සම්බන්ධව ප්‍රශ්නයකට පිළිතුරු සැපය යුතු වන්නේ මේ ගැලීම් සටහන ආකාරයටයි. උදාහරණ වශයෙන් ලුණු දෙහි සාදාගන්නේ කෙසේද කියා ප්‍රශ්නයක් අසා තිබුණොත් ඔබ කිසිවිටකත් ඡේද වශයෙන් පිළිතුරු ලියන්න එපා. අපි පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතුවල නිරත වෙනකොට දන්නවා පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ ඔබගේ පෙළ පොතේ සඳහන් ආකාරයට, ගැලීම් සටහන් ආකාරයට පහළට ඊතල යොදමින් පිළිතුරු සපයන්න. එසේ සැපයූ පිළිතුරට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. විශේෂයෙන්ම පිළිතුරු සැපීමේදී ඡේද වශයෙන් ලියන්න එපා. ගැලීම් සටහන ආධාරයෙන් පිළිතුරු ලියන්න. ලකුණු දීමේ පටිපාටියේ පිළිතුරු සඳහන් කර තිබෙන්නේ ඒ ආකාරයටයි. ඒ නිසා ඔබට ලකුණු ප්‍රදානය කිරීමේදී එතන හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඊළඟට දුවේ පුතේ තෝරා ගන්නා උපකරණවල පිරිසිදු බව අතිශය වැදගත්. ඒ කියන්නේ ආහාර පරිරක්ෂණයට තෝරා ගන්නා උපකරණවල පිරිසිදු බව අතිශය වැදගත්. ඊළඟට දුවේ පුතේ, තාපයට ලක් කරමින් පරිරක්ෂණය කළ ආහාර නිවුණු පසුව ඇසුරුම් කිරීමටත් මතක තබා ගන්න. විශේෂයෙන් මාළු ඇඹුල් තියල් හැදුවට පස්සේ නිවෙනතුරු බඳුන විවෘතව තබන්න. අපි මැටි හට්ටියකනේ හදන්නේ, මැටි හට්ටිය විවෘතව තබන්න. ඒකේ තියෙන අර හුමාලය ඉවත් වෙන තුරු, හුමාලය පිටින් වසා තිබුණොත් මාළු ඇඹුල් තියල් එක දින දෙක තුනක් තබා ගන්න බැරි වෙනවා. විනාකිරි ගොරක වැනි ආම්ලික ද්‍රව්‍ය එක් කරන අවස්ථාවලදී මැටි බඳුන් ලී හැඳි තෝරා ගැනීම විශේෂයෙන්ම මතක තබා ගන්න. මදගින්නේ තාපය යෙදීම, චට්නි සෑදීමේදී මිශ්‍ර කරමින් පිසීම, අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණවලින් එක් කිරීම හරි වැදගත් වෙනවා. නැත්නම් සාධන ද්‍රව්‍ය නියමාකාරයෙන් සෑදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, ඔබට මා ඉදිරිපත් කරනවා ආදර්ශ ප්‍රශ්න පත්‍රයකින් උපුටාගත් ප්‍රශ්නයක් සහ පිළිතුරු හතරක් ලියා ගන්න. පරිරක්ෂිත ආහාරයක් ලෙස ලුණු දෙහි දැමීමේදී සිදුවන ක්‍රියාවලිය වනුයේ, පරිරක්ෂිත ආහාරයක් ලෙස ලුණු දෙහි දැමීමේදී සිදුවන ක්‍රියාවලිය වනුයේ, දෙහිවල ඇති එන්සයිම අක්‍රිය වීම. පිළිතුරු හතරක් තියෙනවා. දෙහිවල ඇති එන්සයිම අක්‍රිය වීම, ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ඇතිවීම. තුන්වන පිළිතුර, බාහිර ආශ්‍රිතිය මගින් ක්ෂුද්‍ර ජීවී වර්ධනයට අහිතකර තත්ත්වයක් ඇති කිරීම. බාහිර ආශ්‍රිතිය මගින් ක්ෂුද්‍ර ජීවී වර්ධනයට අහිතකර තත්ත්වයක් ඇති කිරීම. හතරවෙනි පිළිතුර, මාධ්‍යයේ සාන්ද්‍රණය වැඩිවීම. මෙහි නිවැරදි පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර. බාහිර ආශ්‍රිතිය මගින් ක්ෂුද්‍ර ජීවී වර්ධනයට අහිතකර තත්ත්වයක් ඇති කිරීම. ඊළඟට දුවේ පුතේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 ප්‍රශ්න පත්‍රයේහි හතරවන ප්‍රශ්නයට පාදක වී තිබෙන්නේ ඔබට දැන් මා ඉගැන්වූ පාඩමින් ආහාර පරිරක්ෂණය 8.2 නිපුණතා මට්ටම අනුසාරයෙනුයි. 2018 ඔබගේ ගෘහාර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හතරවන ප්‍රශ්නය යොමු වී තිබෙන්නේ අද පාඩම අනුසාරයෙන්. අපි මේ ප්‍රශ්නය හා පිළිතුර ලියාගමු. හතරවෙනි ප්‍රශ්නය, ඒ ප්‍රශ්න පත්‍රයේ හතරවන ප්‍රශ්නය පළවෙනි කොටස. ආහාර නරක් වීම කෙරෙහි බලපාන භෞතික හේතු දෙකක් නම් කර ඒවා වළක්වා ගැනීමට ගත හැකි පියවර ඉදිරිපත් කරන්න. ආහාර නරක් වීම කෙරෙහි බලපාන භෞතික හේතු දෙකක් නම් කර ඒවා වළක්වා ගැනීමට ගත හැකි පියවර ඉදිරිපත් කරන්න. ලකුණු දීමේ පටිපාටි එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ සඳහන් පිළිතුර වන්නේ මේ ආකාරයනුයි. පිළිතුර ලියා ගන්න. ඔබ ලියනකොටත් පිළිතුර පැහැදිලි වෙන්න ඕන. විභාගෙට ලියනකොට ස්ටාර් මාක්ස් දාලා පිළිතුර පැහැදිලිව ලියන්න. පොඩිවීම, තෙරපීම, තැලීම්, ආර්ද්‍රතාව වෙනස් වීම. ආර්ද්‍රතාව වෙනස් වීම කියලා කියන්නේ පරිසරයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. දැන් පරිසරයේ සීතල දවසක තිබෙන ආර්ද්‍රතාවය වැඩි. ඊළඟ පිළිතුර, සීරීම්, ඇල ඉරක් කැපීම්, උෂ්ණත්වය. පොඩිවීම, තෙරපීම, තැලීම්, ආර්ද්‍රතාව වෙනස් වීම, සීරීම්, ඇල ඉරක් කැපීම, උෂ්ණත්වය. මේ කරුණු දෙකකට ලකුණු දෙකක් ඔබට පිරිනැමෙනවා. මේ ප්‍රශ්නය අහලා තියෙනවා වලක්වා ගත හැකි පියවර යටතේ ලියා ගන්න. ප්‍රවාහනයේදී සිදුවන තැලීම් පොඩිවීම් කමාවක්, තෙරපීම අවම කර ගැනීම සඳහා සුදුසු ලෙස ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම, වරහන් ඇතුලේ තක්කාලි පෙට්ටියක ඇසිරීම, ලීපටි ගැසු පෙට්ටියක ඇසිරීම, ප්‍රවාහනයේදී සිදුවන තැලීම් පොඩිවීම්, තෙරපීම අවම කර ගැනීම සඳහා සුදුසු ලෙස ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම, වරහන් ඇතුලේ තක්කාලි ලීපටි ගැසු පෙට්ටියක ඇසිරීම. ඊළඟ පිළිතුර, ආහාර වර්ග ගබඩා කිරීමේදී සුදුසු උෂ්ණත්වයේ ගබඩා කිරීම. ආහාර වර්ග ගබඩා කිරීමේදී සුදුසු උෂ්ණත්වයේ ගබඩා කිරීම. ඊළඟ පිළිතුර, අස්වැන්න නෙලීමේදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම. අස්වැන්න නෙලීමේදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම. මේ පියවර දෙකට ලකුණු එකක් ඔබට ලැබෙනවා. හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස, කෙටි සටහන් ලියන්න. ඒ යටතේ ඉංග්‍රීසි අකුරෙන් සිම්පල් ඒ, වරහන් ඇතුලේ ආහාර පරිරක්ෂණය සඳහා අඩු තාපය යෙදීම. ආහාර පරිරක්ෂණය සඳහා අඩු තාපය යෙදීම. B. බ්ලාන්ච් කිරීම. ඒ සඳහා පිළිතුර ලියා ගන්න. අඩු තාපය යෙදීම. ක්ෂුද්‍ර ජීවීන්ට අහිතකර තත්ත්වයක් ඇති කරයි. එබැවින් වර්ධනය ඇනහිටි. නැවත එම තත්ත්වය ඉවත් කළ විට වැඩිම සිදුවිය හැකිය. අඩු තාපය යෙදීම යටතේ ක්ෂුද්‍ර ජීවීන්ට අහිතකර තත්ත්වයක් ඇති කරයි. එබැවින් වර්ධනය ඇනහිටි. නැවත එම තත්ත්වය ඉවත් කළ විට වැඩිම සිදුවිය හැකි. අඩු තාපය යෙදීමේ ක්‍රම තමයි සිසිල් කිරීම, කාමර උෂ්ණත්වයට අඩු, වරහන් ඇතුලේ තෙතමනය සහිතව තිබීම, සීතනය සෙන්ටිග්‍රේඩ් අංශක 4 සිට ඍණ 10 දක්වා. අධිසීතනය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 18ට අඩු. සිසිල් කිරීම හා සීතනය කෙටිකාලීන වේ. අධිසීතනය දීර්ඝකාලීන වේ. ඊළඟ කරුණ, අඩු තාපය යෙදූ ආහාර නැවත කාමර උෂ්ණත්වයට පත් වූ විට ඉක්මනින් නරක් වේ. ඊළඟට ඒ ප්‍රශ්නේ බී බ්ලාන්ෂ් කිරීම බී බ්ලාන්ෂ් කිරීම උතුරන ජලයෙහි විනාඩි දෙකක් පමණ ආහාරය බහා වසා තැබීමයි. මෙම කාලය ආහාරයෙන් ආහාරයට වෙනස් වේ. ආහාරයෙන් ආහාරයට වෙනස් වේ. බ්ලාන්ච් කිරීම තුලින් එන්සයිම අක්‍රිය වීම, එන්සයිම අක්‍රිය වීම, වර්ණය රැක ගැනීමට හැකිවීම, වර්ණය රැක ගැනීමට හැකිවීම, පොතු ඉවත් කිරීමට පහසු වීම, පොතු ඉවත් කිරීමට පහසු වීම, එළවලු පළතුරු පරිරක්ෂණය කිරීමේදී මුල් පියවරක් ලෙස සිදු කරයි. එළවලු පළතුරු පරිරක්ෂණය කිරීමේදී මුල් පියවරක් ලෙස සිදු කරයි. ඊළඟට දුවේ පුතේ හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. පහත දැක්වෙන ආහාර සකස් කිරීමේදී භාවිතාවන පරිරක්ෂණ කාරක සඳහන් කරන්න. හතරේ තුන්වෙනි කොටස පහත දැක්වෙන ආහාර සකස් කිරීමේදී භාවිතාවන පරිරක්ෂක කාරක සඳහන් කරන්න. ඒ අඹ චට්නි, බී අල දෝසි ඇල ඉරක් ටොෆි. ඒ අඹ චට්නි, බී අල දෝසි ඇල ඉරක් ටොෆි. මේකට පිළිතුරු සපයනකොට දුවේ පුතේ මාකින් ස්කීම් එකේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට. ඔබ පොත කොටස් තුනකට වෙන් කරගන්න. ආහාර වර්ගය, පරිරක්ෂක කාරක, පරිරක්ෂණ මූලධර්ම. පළවෙනි කොටස ආහාර වර්ගය, දෙවෙනි කොටස පරිරක්ෂක කාරක, තුන්වෙනි කොටස පරිරක්ෂණ මූලධර්ම. ආහාර වර්ගය යටතේ ලියන්න අඹ චට්නි, අඹ චට්නි. පරිරක්ෂක කාරකය වෙන්නේ ලුණු, සීනි, විනාකිරි. පරිරක්ෂණ මූලධර්ම යටතේ ලියන්න ක්ෂුද්‍ර ජීවීන් වැඩිම මර්ධනය කිරීම. ක්ෂුද්‍ර ජීවීන් වැඩිම මර්ධනය කිරීම. ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම. ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම. එන්සයිම අක්‍රිය වීම. එන්සයිම අක්‍රිය වීම. වරහන් ඇතුළේ ලියන්න තාපය නිසා. වරහන් ඇතුළේ තාපය නිසා. ඊළඟට මේ ලියපු තොරතුරු ටික ඉරක් ගහලා වෙන් කරන්න. ඒ ඉරෙන් පහල ලියන්න ආහාර වර්ගය යටතේ අල දෝසි. ආහාර වර්ගය යටතේ අල දෝසි. පරිරක්ෂක කාරකය සීනි. සීනි. පරිරක්ෂක මූලධර්මය යටතේ ක්ෂුද්‍ර ජීවීන් වැඩිම මර්ධනය වීම. ක්ෂුද්‍ර ජීවීන් වැඩිම මර්ධනය වීම. ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම. ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම. ඊට පස්සේ ඉරක් ගහලා ඒ වගුව සම්පූර්ණ කරන්න. එතනින් ඒ පිළිතුර හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස අවසානයි. 2018 ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක් හා පිළිතුර මේ ආකාරයෙන් ඉදිරිපත් කළා. අද මා ඔබට කතා කළා 11 ශ්‍රේණිය 8.2 නිපුණතාවය. සරල පරිරක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් ආහාර පරිරක්ෂණය කරයි යන නිපුණතා මට්ටම. එහිදී ආහාර පරිරක්ෂණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ආහාර නරක්වීමට බලපාන හේතු මොනවද? ආහාර නරක්වීම කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ආහාර කල්තබා ගැනීමට බලපාන උපක්‍රම හා මූලධර්ම මොනවද කියලා. ඒත් එකම මේ උපක්‍රම නිවැරදිව භාවිතා කිරීමේ වැදගත්කම කොහොමද කියලා. එසේම පසුගිය ප්‍රශ්න පත්‍රයක තිබූ ප්‍රශ්නයක එයට පිළිතුරු සැපය යුතු ආකාරය පිළිබඳව මේ ආකාරයට පිළිතුරු සැපීම ඔබගේ මතකයේ රඳවා ගන්න කියා මතක් කරමින් අද දිනට මා ඔබෙන් සමු ගන්නවා. නැවත දිනයක මෙවැනිම වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු වෙමි. ඔබ නිවසට වී ඉතාම ආරක්ෂිතව ඔබගේ පවුලේ අය සමග ජීවත් වීමට ආශිර්වාද කරනවා. ඔබට දීර්ඝායුෂ හා සුබ දවසක්. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ අද දවසේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ හීලොය ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.